biết là ở bên hả?
Dạ, người ta nghĩ là biết rồi.
ಅಫೀಸಲ್ಲ ಭಾಷಾವತರಣೆಯ ಪ್ರತಿ ಹೆಸರಾಟಿಲ್ಲ ಇದು ಬಸ್ ಯಾರು ಪ್ರಶ್ನೆಗಳ ಉತ್ತರ ದಿನ ಇದೀಗ ಕಥ ಆಗಿರೋ ಪಸಿನಿ ಅಭ್ಯಾಸ ತೀನಿ මේකේ තියෙන වාක්‍යයක් එකක් දෙකක් කියලා ඊට පස්සේ අපි මම ප්‍රශ්න කීපයක් කියන්නේ ඒවත් ඒවටත් උත්තර දෙන්නේ. පාලුකින් පිටුවනේ. පළවෙනි එක සන්නස පටන් ගමුද?
පළවෙනි එකේ
එහෙම
පුත්තෝ පුත්තෝ ධම්මං උගන් ආති පුතා ධර්මයේ උගනි.
එහෙම උගනි.
පුත්තෝ කියන්නේ ප්‍රථම
ප්‍රථම
එකමා විභක්ති එක වචන. ධම්මං කියන්නේ දෙතිය.
එහෙම
උගන්නාති
ක්‍රියාපද
ක්‍රියා
දෙවෙනි එක
මෙත්ත සීලේ පොරෝ කෙන්ති මෙත්ත මිතුරන් මෙත්ත මිතුරන් සීලේ
සිංහයන්
සිංහයන් ඕරෝ කෙන්ති දකි
බලයි කියන අර්ථය. එතකොට බලති කියන එකයි අර්ථය බබවචන. මිත්තා කියන්නේ
ප්‍රථම
ප්‍රථම
ඒක වචන
බහුවචන.
බහුවචන
බැලීමට ලක් වෙන කියන කර්මය. එතකොට කර්ම බහුවචන. ද්විතීය බහුවචන. බලති කියන්නේ ක්‍රියාපදේ. එතකොට මේකේදී අර ඕලෝකෙන්ති කියන ක්‍රියාපදයට යටත් වෙන පදේ තමයි සිංහයෝ කියලා කියන්නේ. මෙතන ඇත්තටම ද්විතීයා නිසා සිංහයන් කියලා කියන්න ඕනේ. මිත්තා කියන එක මිත්‍රයෝ කියලා කියන්න ඕනේ. මිත්‍රයෝ. ප්‍රථමා නිසා සිංහලේදී මිත්‍රයා මිත්‍රයෝ. මිත්‍රයා මිත්‍රයන් කියලා තමයි වර්ණය වෙන්නේ. හරි. තුන්වෙනි එක.
තෝරා අත්තේ ගන් අන්ති. සරු
අස්සී කියන්නේ විභක්තිය මොකද්ද?
ඒක
බහුවචන.
බහුවචන.
අශ්වයන්.
අශ්වයන්
ගන්හාති කියන්නේ මොකද්ද? ගන්හාති. ක්‍රියාපද තීරු. ගනි. අල්ල ගන්නවා කියන අර්ථයටත් තියෙනවා. දැන් පාදීදී අල්ල ගන්නවා කියන අර්ථයටත් ගන්හාති කියලා කියන්නේ. ආ. එතකොට මෙතනදී ගණිත් කියලා කියද්දී ගණිත් කියලා කියන අර්ථය. සරුවත්
ඇයන් ගණිත්.
හරි. ඊළඟ එක අපි හිතලා කිව්. ඒකේ පද ටිකක් ඉක්මනට කියමු බලන්න.
මනස්සා සකුනේ.
නෑ නෑ කලින් කියපු එකේ.
චෝරයි. චෝරා ප්‍රථම බවචන අත්තේ ද්විතීය බවචන.
ඇයි ද්විතීය බහුවචන උනේ? ද්විතීයෙන් තිබෙ මොකද?
සෝගන
ගැනීමට ලක් වෙනවා කර්මය නිසා. චෝරා කියලා ප්‍රථමාවෙන් තිබ්බේ උක්ත පදේ උක්ත කර්තෘ නිසා. හරි. ඊළඟ එක අපි හිතලා කියමු එකක් නේද මේකේ තියෙන එකම කියන්න ඕනේ. භූපාලා දීපේ පාලෙන්ති.
භූපාලා රජවරු. ඒක පතමා ඒක වචන. බහුවචන. දීපේ ද්විතිය වචන දිවයින් පාලෙන්ති පාලනය කරත්
කර හරි
පාලෙන්ති රකිත් කියලා කියන්නේ
රකිත්
කියන්නේ
ඔව් දැන් අර මේ පූජ ඒ ධාතු තියෙන නිසා මම ටිකක් එකෙන් කිව්වේ සීහා වරාහි මාරෙන්ති
සීහා සිංහයෝ වරාහා
වරාහි
වරාහි ඌරන් මාරෙන්ති මරත්
අර වගේ මේකට නේද මේක විස්තර කියන්න ඕනේ තේරෙනවානේ අර වගේමයි ඊළඟ එක
ත්වං
දීපං ජාලේහි තියනවද දන්නෙත් නෑ මේකේ තියනවා නේද අපි ඒක වෙලි එකක් තුම්හි මිගේ මා මාරේත මා කියන එකෙන් එපා කියන අර්ථය තියෙන්නේ
තුම්හි
මිගේ මා මාරේත කිව්වොත් මරන්න එපා කියන එකයි අර්ථය. නොමරව් නොමරහු. හරි. එතකොට වචන ටික තේරෙනවා නේ තුන්හි කියලා තිබුණ නිසා තමයි මධ්‍යම පුරුෂ බහුල වචනේ මාරේත කියලා යෙදුනේ. ඊළඟ එක එහෙනම් සෝ ධම්මං දේසේති
ධම්මං දේසේති ධර්මය
දේශනා කරයි. එතකොට ඒකේ ඒ වචන ටික බෙදලා කිව්වොත්
සෝ පඨමයි වචන ධම්මං දුතියයි වචන
සුරියෝ පබ්බතා උදේති පද ටික වෙන් කරලා
කියන්න
සුරියෝ
පබ්බතා
ඒ පංචම නේ උදා වෙන්නේ යම් තැනකින්ද ඒ තැන ඊළඟ එක උපාසකා බුද්ධස්ස ධම්මං සුනාති සුනන්ති සුනන්ති
උපාසකා ධම්ම
බුද්ධස්ස ධම්මං
උපාසකා බුද්ධස්ස ධම්මං
සුනා සුනන්ති
සුනන්ති
නැද්ද මේ පදේ තියෙන
උපාසකා කියන්නේ උපාසකා කියන්නේ පඨම බහුවචන උපාසක යෝ උපාසකෝ බුද්ධස්ස
උපාසකා
උපාසකා බුද්ධස්ස බුද්ධස්ස කියන්නේ චතුර්ථී නෑ නෑ මේ එක්කෙනෙක්ගේ ලබන එතකොට චට්ටි මේ බුදුරජාණන් වහන්සේගේ ධම්මා නේද ධම්මා ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධම්මං කියන්නේ ဒုတိය ඒක වචන ධම්ම සුනාත
සුනන්ති
සුනන්ති
තේරුම් නෑ බලන්න
සුනාත
මේ බන්ති යටම තියෙන්නේ යටම සුනාති අසයි අසති
අසති එක
කාර්ය අසති එහෙමනම් ඇති නේද ඒ අභ්‍යාසය. එතකොට දැන් මේකෙදී තමන් ඊට පස්සේ ටිකක් මේකේ තියෙන අමතර අභ්‍යාස තව වචන ටිකක් මේකේ තියෙන ඒවා යොදලා තමන් වාක්‍ය ටිකක් හදලා බලන්න. දැන් අපි ඉගෙන ගන්න කාලෙදී අපිටත් මේ අභ්‍යාස කරනවා. ඒ කරවලා ඊට අමතරව මෙන්න මේවා සමහරට විтин විට මේ වගේ ප්‍රශ්න අහනවා. එහෙම නොකලත් දැන් අපිට කියලා තියෙන්නේ මේවා ටිකක් මේ විදිහට වර්ණගලා බලන්න. ටිකක් දුර්වල කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ හැම ක්‍රියාපදයක්ම මේ විදිහට වර්ණගලා ලියන්න දෙනවා. හැම එකක්ම ලියන්න දෙනවා. මේක කරලා බලනවා. දැන් මම ඉතින් එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ හැමෝගේ මෙහෙම ලියලා බලන්න. ඉතින් මම හිතන්නේ ඉතින් තම තමන්ගේ උවමනාව තියෙන්න ඕනනේ මේ ටික කරගන්න. ඒ නිසා තම තමන් උනන්දු වෙලා මේ ටික ලියා ගන්න. ඒ තනියෙන් තමන්ට ඒ ටික අපහසුයි වගේ තේරෙනවා නම් ලියන්න. අර විදියට ඒ විභක්ති 6ෙම වර්තමාන විභක්ති 6ෙම දාලා ලියන්න. දැන් එහෙම කරපුවාම ඊට පස්සේ තමන්ට ඒකේ ලොකු අවබෝධයක් එනවා. එතකොට කීපයක් තමන් හිතින් ලිව්වේ නැතත් කමන්නේ තමන් හිතින් හරි අඩුම කියවලා හුරු කරගන්න ඕනේ මේක මෙහෙමයි යෙදෙන්නේ කියලා. ඒ තැනක වඩා හොඳයි උක්ත පදෙත් එක්ක ලියනවා. දැන් අපි හිතමුකෝ පාලේති කියන පදේ. සෝ පාලේති, තේ පාලෙන්ති, ත්වං පාලේසි, තුම්හි පාලේත. ඒ විදිහට. එතකොට වඩා හොඳයි අර්ථයත් එක්ක හොඳට මතක හිටිනවා. එතකොට ඒ විදිහට ටිකක් කරලා හුරු කරගන්න. මොකද අපි මේක ටිකක් උත්සාහයක් ගන්න ඕන. හැමදාම මේක ඉගෙනගෙන ඉන්න නෙවෙයිනේ නේද? ඒක නිසා මේ අවසාන වතාවට මේ වතාව ඉගෙන ගන්නවා කියලා හිතාගෙන ටිකක් මේ කීයේදීම මෙයා කරගන්න. එතකොට මහ ලොකු අමාරුවක් නැහැ. පාලි භාෂාව ඇතරම එහෙම අමාරු නැහැ. තමන් එහෙම ටිකක් යෙදෙනවා නම් මුල් කාලේ තමයි එහෙමත් වැඩිපුර යෙදෙන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් මූලික න්‍යායන් ටික අහුණයින් පස්සේ ආපහු මහ ලොකුවට දඟලන් දෙන්නේ. දැන් සන්ධි පාඩම් වලදී එහෙම ලොකු උත්සාහයක් ගන්න දෙයක් නැහැ. ඒ කියාගෙන යනවා. දැන් මේ රීති දන්නවනම් ඊට පස්සේ ඒ වචන එකතු වෙන හැටි වෙන වෙන හැටි ඒව ගැන කියනවා නිසා ඊට පස්සේ අපහු මේ වගේ මල් ලොකුවට මතක තියාගන්න නැහැ. ඒක නිසා මේ මූලික රීති ටික ටිකක් ඔළුවේ තියාගන්න. ඒ නිසා ඒකට පොඩි කාලයක් අරගෙන ටිකක් ඒකට යෙදිලා ඒ ටික මූලිකව මතක තියාගන්න බලන්න. නේද? එතකොට ඉතින් ලොකු අපහසුාවක් වෙන්නේ නැහැ. හරි.
ඒක
ජාලේසි වෙන්නේ. ජාලේසි කියලා හදාගන්න.
ජාලේසි.
සි කියලා.
සංහගරමේ නමේ මයන් වාණිජ්‍යදී.
ඒකේ මහා කැල එහා පැත්තට ගිහිල්ලා. වාණිජම්හා. වාණිජම්හා. මයං වාණිජම්හා මංචේකි නාම අපි විලෙන්දාගෙන් ඇඳන් මිලදී ගනිමු. ඒ වගේ ගැටලු තිබ්බොත් අහන්න.
ඒ දැන් ගැටලු ආවේ.
හරි. අනිත් පැත්තේ එකක් දෙකක් අපි තැනින් තැන කියමුද? අපි ඉස්සෙල්ලා දැන් මේ සිංහල වාක්‍ය පාලියට පෙරලද්දී තමන් ඒකේ අභ්‍යාස කරන්න හුරු වෙන්න ඕන. කුටියේදී හරි ඒක ලියනවා නම් ඉස්සෙල්ලා සිංහල වාක්‍ය ලියාගෙන ඊට යටින් ලියාගන්න මේක වාක්‍යයේ උක්ත පදයේද කර්ම පදේද පංචමී පදේද ඒ ටික ලියා ගන්න. ඊට පස්සේ යටින් ලියන්න ගන්න. එතකොට ලේසි. එතකොට පැටලෙන්නේ නැහැ. දැන් ඒක අඳුර ගන්න බැරි කම තමයි ගොඩාක් තැනක තියෙන්නේ. ඒකයි මම කිව්වේ ඒකෙදි මුලින්ම කරන්න ඕන ක්‍රියාපදේ අඳුර ගන්න එක. ක්‍රියාපදේ අඳුර ගත්තයින් පස්සේ ලේසි කර්තෘපදේ අඳුර ගන්න. දැන් ඒ අඳුර ගන්න ක්‍රමය නිසා තමයි මම මුලින්ම ටිකක් වැඩිපුර විස්තර ඇතුව කිව්වේ. ඒ ටික අඳුර ගන්න ලේසි වෙන්න. ඒ අඳුරගෙන ඊට පස්සේ කර්මපදේ අඳුර ගන්න ලේසි. ක්‍රියාවට යටත් වෙන පදේ. ඉතින් ඒ ඊට පස්සේ පංචමී පද, චතුර්ථි පද තියෙනවා නම් ඒ වඳුරගෙන ඒ විදිහට ලියාගෙන ඊට යටින් පරිවර්තනය කරගෙන යන්න. එහෙම මුලින් ඔව් අර විදිහට මුලින් ලියාගෙන ඊට යටින් සිංහලක ලියාගෙන ගියා නම් හරි. මේ පාලියක ලියන් ගියා නම් හරි. ඉස්සෙල්ලා එහෙම ඔව් හැමදාම එහෙම කරන්න ඕනේ නැහැ. මේටික ටිකක් හුරු වෙනකම් එහෙම කරපුවාම ඊට පස්සේ කාලයක් යද්දී Tamanට හුරු වෙනවා වාක්‍ය දිහා බලද්දී මේ ටික වෙන් කරලා කියා ගන්න. ඒ නිසා මුලින් ඒ හුරු වෙනකම් මේ විදිහට අපි කරගෙන යමු. ඒ නිසා තමයි දැන් මම මේ පද දැනට අහන්නෙත් අනිත් පැත්තට ඒක හුරු වෙන්න ඕන නිසා. එතකොට ඉක්මනට අඳුරගන්න ලේසියි නේ ටික. හරි. පළවෙනි එකම
ක්ලෝරා ක්ලෝරා කියන්නේ ප්‍රථම ඒකවචන මොනකෝ කියන්නේ ද්විතියා ඒකවචන ද්විතියා ඒකවචන සරබම් කරයි කියන්නේ
ක්‍රියා
චෝරෝ ගෝණම් චෝරෙන් චෝරේති
හරි
ලියන්න කියන්නේ චක්ති
මේක කතරූපදී පුතා කියන්නේ උක්ත කතරු
උක්ත
කතරු ප්‍රතම
අස්සේ කර්ම
කර්ම
මිලදී ගන්නේ ක්‍රියාපදේ
යම්
ලේක කස්ස පුත්තං
පුත්තෝ
පුත්තෝ
උක්තපති
අස්සේ අස්සං
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 වික්කිනාති කිනාති මිලදී ගන්නවට කිනාති විකුණනවට තමයි වික්කිනාති කියන්නේ. ඒකට අපි මේ තැනක ඉස්සරලා අර විදිහට වෙන් කරගන්න එක හරි ලේසි. ලියන්නාගේ එතකොට චට්ටි මේක අයිති හංගවන පදි. ඒ නිසා චට්ටි ඒකවචනයි. පුතා දැන් මිලදී ගන්නේ කවුද? පුතානි. පුතා. එතකොට මේක ප්‍රථම ඒකවචනයි. පුතා. ඊට පස්සේ අශ්වයකු කියද්දී මිලදී ගැනීමට ලක් වෙන පදේ. එතකොට ဒုတိය ඒකවචනයි. මේ විදිහට වෙන් කරගෙන යටින් ලියන්න ගියපමණ. තුන්වෙනි එක නතු අපි වෙන එකක් කියමු. 15. 16 කියමු.
කියන්නේ ප්‍රථම එක් බහුවචන මාර්ගයේදී සත්‍යයෙන් ඒක මෙන්නුම් දෙතිය බහුවචන වරක් කියවද චෝරා
මග්ගේ
හේ
මග්ගේ හීර තියෙනවා පදයක්
නෑ සිංහලද මග්ගේ චෝරා මග්ගේ මහස්සා මහස්සේ මාරේ
මොකද්ද
මාරේ
දැන් මනුස්සා කියලා යෙදුනොත් එහෙම දැන් ඒ පදේ යනවා අර හොර මිනිස්සු දොඩ දෙය උක්ත අර පද දෙකම ප්‍රතමානි. එතකොට අරකට විශේෂණයක් විදියට යන්න. ඒ නිසා ඒ තැන් වල කල්පනාකාරී වෙන්න ඕන. උත්තරේ දියත්. ගෝතම වංශයස් මත උන්නේ. පුරු ඉනි මේවා කරලා නේ. කවුද? තහ අට ඒකවචන
සමාන
බවෙන් දල්වත් ක්‍රියා කම්මකාරා දීපේ හරි හතනාම වැස්ම අග තෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසව
තුම් බුද්දස්ස ධම්මා
අසනවට
සුන
කියන ඇතරම සමාර්ථනය සුනසි කියලා තියෙනවා නේ. සුනසිනාග සුනසිනාග නේද? සුනාසි කියලා තමයි සාමාන්‍යයෙන් පදේ හැදෙන්නේ. අර විදිහේදීම තියෙන්න පුළුවන්. හරි. එතකොට පද ටික එක ටික වෙන් කරගන්නත් පුළුවන් නේද? නේද? කබෝදානන්ද එස්ම කුරුල්ලෝ ගසින් පියාඹයි ගසින් පියාඹයි
කුරුල්ලෝ පටවා බහුවචන ගසින් පංචමී එකවචන පියාඹයි පියාඹයි
කෝකේ දැන් කර්මපදි කර්මපති ගසින් කියන්නේ කර්මපතිද? එහෙමනම් ဒုတိယ වෙන්න ඕන නේද? දැන් පංචමී කියන්නේ. පටලනවා නේද? පංචමී තමයි කර්මපදයක් නැහැ නේ ওই ක්‍රියාවේ. පියා කුරුල්ලෝ පියාඹන්නේ කුමක්ද කියලා හෙවොත් උත්තරයක් නැහැ. කර්මයක් නැහැ.
සතුනා
උඩේති ක්‍රියාපති බහුවචන නිසා උඩේති අස්මටත් උන්නේ රුයි වෙලා යන නිසා භික්ෂුව ධර්මය සිතයි භික්ඛු කියන ගනු තාම කෙරිලා නැහැ කමන්නේ ඒක භික්ඛු කියලා තමයි පදේ යෙදෙන්නේ උක්ත පදේ
ධර්මය ධම්ම සිතනකට
ඒක න හොඳට හුරු තියෙන ඕන වචනය මතකද බලන්න බලලා ඒ ටික චුට්ටක් හුරු කරගෙන ඉන්න ඕන ඊළඟ දවසේදී දැන් මේ අභ්‍යාසයට අදාළ වචන ටික තියෙනවනේ ටිකක් ඒ ටික දැන් චින්තේති 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 සිතයි
සිතයි
දැන් මේකේ මේ අභ්‍යාසයක් කරද්දි මම දැක්ක ගොඩක් අපේ ස්වාමීන් වහන්සේලාට මේක පැටලෙන්න තියෙන එක ප්‍රධාන හේතුවක් මම කියන්නම් දැන් මේ අභ්‍යාසවලට අදාළ වචන ටිකක් තියෙනවනේ ඒ වචනවල තේරුම් බලාගන්න ටිකම කවදාවත් කරන්න පුරුදු වෙන්න එපා අභ්‍යාසයක් ලියද්දි මේ පැත්තෙන් බලබල ලියන්න පුරුදු වෙන්න එපා. පරණ ඒවා පෙරලා පෙරලා ලියන්න පුරුදු වෙන්න එපා. එහෙම වුණොත් ඒක අසාර්ථකයි. Tamanට ඒක ලියන්න බැරි නම් කරන්න තියෙන්නේ ආපහු මුලට ගිහිල්ලා ඒ ටික බලාගෙන ඉන්න. නැත්නම් අපරාධී ඉස්සරහට ගියාට වැඩක් නැහැ. ඒ නිසා දැන් මේ දිගට අපි අර කාලේ ඉතින් පොත්වලට වෙයි කරන්නේ අපරාධිනේ. ඒ නිසායි කරගන්න ටිකේ දවසකට පොඩි වෙලාවක් වෙන් කරගෙන හොඳටම ඇති අනිවාර්යයෙන්ම පැය භාගයක් වෙන් කරනවා නම් ඒක හොඳටම ඇති. එක දවස් කීපයකුත් තියෙනවනේ හැමදාමත් නැහැ. ඒක නිසා ඒ වගේ වෙන් කරගෙන මේ ටික චුට්ටක් බලලා තියන්න. දැන් මේවා මතක තියාගන්න ඉච්චර ලොකු අමාරුවක් නැහැ. දැන් අපිට යෙදිලා හුරු වචන ගොඩක් ඒවා. අනිත් එක තමයි සිංහල වචන වලට ගොඩක් ඒවා ආසන්නයි. ඒක නිසා ඒ ටික චුට්ටක් බලලා තියාගන්න එක ලේසි. ඉතින් නැත්තම් මේ ප්‍රයෝජනෙයි අඩුයි. ඒ නිසා නේද? ඒ නිසා චුට්ටක් එහෙම බලලා තියාගන්න ඕන. ඊට පස්සේ ඉතින් මේ මහා ලකුව පහසුවක් නැහැ නේද? ලේසි මේ ටික කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ ඒ ටික අර විදියට අභ්‍යාස මේවා කරද්දි ආපස්සට බලලා ලියන්න හෝ එහෙම කරන්න පුරුදු වෙන්න එපා. ඒ ටික අභ්‍යාසයක මේකක් බලාගෙන යද්දි Tamante එක අපහසුයි වගේ තේරෙනවා නම් පරිවර්තනය කරන්න. ඒ තැනක ආපහු මුල් ඒවා ටික චුට්ටක් බලලා පොඩ්ඩක් ඔළුවට දාගන්න උත්සාහවත් වෙන්න. මහා ලොකු අමාරුවෙන් හැදෙන මේ වලින් බුද්ධ ධම්ම සංඝ කියලා තියෙනවා. ඒවා බුදු රජ ධර්මය සංඝයා කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒවා පාඩම් කරන්න ඕන දේවල් නෙවෙයි නේද? ඒක ඉතින් තේරෙනවද? මනුස්ස කියන පදේ ගත්තත්, දේව කියන පදේ ගත්තත්, ඒ ඔක්කොම සිංහල වචනමයි. ඒ නිසා ඒ වගේ කටපාඩම් කරන එකක් නෙවෙයි අතර මේ වගේ පොඩ්ඩක් අර තමන් චූටි මතකයක් තියාගත්තා නම් ඇති. මහා ලොකුවට මේ තියෙන පිළිවෙලට පොතේ 80ල් තැනයි තියෙන්නේ. එහෙම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ තියෙන පිළිවෙලට පාඩම් කරන්න ඕනකමකුත් නැහැ. තමන්ට ආසන්න වශයෙන් ඒ වචනේ හෙදි උත්තරේ මතක් වෙනවා නම්, ඒකේ තේරුම මතක් වෙනවා නම්, ඒ මට්ටමට චුට්ටක් බලලා තියාගන්න. තින් දවසකට එකයි මං කිව්වේ අර පොඩි වෙලාවක් මේ ටික නිකන් කියවන් ගියත් සාමාන්‍ය මතකයක් එනවා. එහෙම හරි ටිකක් කරන්න උත්සාහවත් වෙන්න. නැත්නම් පිරිසක් අර ටිකක් කරගෙන යද්දි තව පිරිසකට අපහසු වුණොත් ඒක ඉතින් මටත් ටිකක් හරි නෑ වගේ මේ මං කියලා දුන්නේ කි මොනවා හරි අඩුපාඩුවක් තියෙද කියලා හිතෙනවා. ඒ නිසා ටිකක් අර පිරිස චුට්ටක් මහා ලොකුට ඉතින් කාලෙවෙන් කරන්න ඕනේ මේකට. මේක නෙවෙයි ඉතින් මොඩික කාර්ය නේද? ඒ අනික් කටයුතු කරන අතරින් මේකටත් පොඩි වෙලාවක් වින් කරලා දවසකට පැය භාගයක් විතර වගේ බැලුවොත් ඉතින් ඇති. ඊට පස්සේ තමන්ට කාලයක් ඇදී මම අනිවාර්යයෙන්ම කියනවා මේ චුට්ටක් තමන් මෙයා වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පොත ඉවර වෙද්දී සෑහෙන දුරක දැනීමක් එනවා. ගාතාවක් අපිට සාමාන්‍යයෙන් කියව ගන්න පුළුවන් මට්ටමක්, කියවලා තේරුම් ගන්න පුළුවන් මට්ටමක්, ඒ වගේ සාමාන්‍ය දැනීමක් එනවා. ඒ පද හැදිලා තියෙන විදි ගැන ලොකු දැනීමක් අපිට එන්නේ නැති වෙයි. හැම ගාතාවක්ම කියවන්නත් බෑ. හැම බුද්ධ දේශනා පාඩයක්ම කියවලා අපිට තේරුම් ගන්නත් බෑ මේ පොත ඉවරුණාට. හැබැයි සරල සමහර එක වාක්‍ය කිව මම අද වෙලාව ඉතිරි වුණත් සරල ගාතාවක කොටස් කීපයක් මම කියලා පෙන්නන්නම්. මේ වෙද්දී ආයස්මලගේ දෙනීම ඇති. ඒ ටික මෙයා කරගන්න. සාමාන්‍ය ටික තේරුම් ගන්න යම් කොටසක් හරි තේරෙනවා. ඒක නිසා ඉතින් තව චුට්ටක් දැන් පටන් ගත්ත විතරනේ තාම. ඒ නිසා මේ මුල් ටික චුට්ටක් තව පුරුදු කරගන්න. හරි. එහෙමනම් ඇති නේද මේ මේ අභ්‍යාසය ඇති.
අපි ගන්නත් 11 ලෝභයෙන් කියන්නේ මේ ලෝභයෙන් කියන එක අධ්‍යායන කියන්නේ
කොකෙන්ද?
ආ 11.
ඔය ලෝභයෙන් කියද්දි ඔකෙන් ඔක පංචමීන් තියන්නත් පුළුවන්. පංචමී විභක්තිය තියෙනවා හේතු අර්ථය මම කිව්වා කලිනුත් කිව්වේ නේද? පටිච්ච සමුප්පාදය ගැන කියද්දිත් කිව්වේ එහෙම තියන්නත් පුළුවන්. සාමාන්‍ය මේක මෙතනදී නම් කරණාර්ථයෙන් තම කියලායි පේන්නේ. කරණ කොටගෙන ලෝභය කරණ කොටගෙන සොරකම් කරයි කියන එක. එහෙම නැත්නම් ඒ හේතුයෙන් හොරකම් කරනවා කිව්වත් අර්ථය නම් ගැටලුවක් නැහැ. දැන් හොරු හොරකම් කරන්නේ ලෝභය හේතු වෙන්නේ. ලෝභය නිසා තියෙන නිසා නේ. ලෝභය හේතුයෙන් හොරකම් කරයි කිව්වත් අර්ථය ගැටලුවක් නැහැ. එතකොට එහෙමනම් පංචමීන් තියන්න පුළුවන්. බොහෝ විට හැබැයි මේක ලෝභේන කියලා තතියාගේ කරණයෙන් තමයි යෙදෙන්නේ. 5 වෙනි අභ්‍යාස නම් ඉතින් හරි ලේසි. ඒක ඉතින් කියන්න දෙයක්වත් නැහැ නේද? ඒක ඒ නිසා මම ඒක අතහැරලා යනවා. ඒක ඉතින් හිස් තැම්පරුවන්න තියෙන්නේ නේද? පබෝදානන්දයස්ම කරන්න ඕනේ ඒක. මොකද ඒකට තමන් කැමති එකක් හිතලා කිව්ව හැකි නේද? ඉතින් ගැළපෙන වාක්‍ය තමා හිතන්න ඕන. නැත්නම් නොගැළපෙන ඒවා ලියන්නත් එපා ඒවට. ඒක පුළුවන්. ඒ නිසා අපි අතහැරලා යමු. ඔව් ඊට පස්සේ දැන් ඔන්න අපි දැන් කලින් කතා කරන් ගියේ අකාරාන්ත ශබ්ද විතරයිනේ. පුරුෂ ලිංගයේ අකාරාන්ත ශබ්ද විතරයි. දැන් ඔන්න ආය අලුත් කොටසකට එනවා ඉකාරාන්ත ශබ්ද. දැන් අකාරාන්ත ශබ්ද බුද්ධ ශබ්දේ වගේ තමයි පරණගෙන්නේ කියලා කිව්වා. දැන් මේ ඉකාරාන්ත ශබ්ද වලත් බුද්ධ ශබ්දේ වගේම වර්ණගෙන කොටසක් තියෙනවා. ඊට අමතරව ටිකක් වෙනස් වෙන පද ටිකකුත් තියෙනවා. තේරෙනවද? ඒක නිසා මේකේ මතක තියාගන්න තියෙන්නේ චුට්ටක්. දැන් ඉස්සර පාරිභාෂාව උගන්නපු රටාව ගැන කියලා කියන්නේ මුලින්ම වර්ණගින්න කටපාඩම් කරනවා. දැන් ඒක තේරුම් දන්නේ නැහැ. තේරුම් දන්නේ අකමැත්තෙන් වුණත් ඉතින් ඒව පාඩම් කරනවලු. ඉස්සර මේක ඉවර වෙනකන් මේ වර්ණ ගිල්ල තියෙන්නේ ඇත්තටම පාඩම් කරන්න. පාඩම් කරන පොතක්. ඒ කරවල ඊට පස්සේ තමයි ව්‍යාකරණය උගන්වන්නේ. එතකොට දැන් මේකේ තේරුම් දන්නේ නැහැ ඒ වුණාට කටපාඩම්. ඉතින් අපි දැන් ඉතින් ඉච්චර එහෙම කියන්නේ නැහැ. මූලිකව තමන් අර දල අවබෝධයක් මේකේ වචනය දැක්කම ඒකේ සිංහල තේරුම මතක් වෙන්නේ. සිංහල වචනේ දැක්කම පාලි වචන කියා ගන්න පුළුවන් දල දැනීමක් තිබුණා නම් ඇති. නමුත් ඉතින් කාලයක් තිස්සේ මේක භාවිතා කරද්දී පාඩම් වෙනවා ඒ ටික. කාලයක් තිස්සේ මේ ටික හුරු කරද්දී මේ ඉස්සර උගන්නපු රටාව ඇතරම මේ වගේ නෙමෙයි. ඉස්සරලම මේ වර්ණ ගිල්ල උගන්නනවා ඊට පස්සේ බාලාවතාරේ කටපාඩම් කරනවා ඊට පස්සේ ඒක කියලා දෙනවා. ඉතින් ඇතරම මීට වඩා ගොඩක් අමාරු ක්‍රමයක් ඒක. දැන් වගේ නෙමෙයි මේ සෑහෙන්න මතක තියාගන්න තිබිලා තියෙනවා ඒ කාලේ. ඉතින් හරි අමාරුයි කියනවා ඒ කාලේ බාලාවතාර හිම අර කියන්නේ ඒක සවන් අහ පොඩි සාමනීර කෙනෙක් පැනලා ගිය කතාවක් ගැන හිමත් කියන්නේ බාලාවතාරි දැකලා නේද. බාලාවතාරි ඉගෙන ගන්න අකමැත්තෙන් පැනලා ගියාලු. ඒ පැනලා යද්දි ඒ ගිහිල්ලා කොහොම හරි ගෙදරකට ගිහින් තියෙනවා. ඒ ගෙදරට ගිහින් කොහොම හරි උපාසක මහත්තයෙක් මගේ ඉතින් ඒ පොඩි සාමනීර කෙනෙක් නිසා ඉතින් එකන් ගිහිල්ලා එදා රැ තියාගෙන කාමරයක් හිම දීලා ඊට පස්සේ දැන් කාමරේ ඇතුළට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳි පොතක් තියෙනවලු මේසේ උඩ. ගිහින් බලද්දි ඒකත් බලාපාරිලු. ඊට පස්සේ ඒ ගෙදර මිනිස්සුන්ටත් කියන්නේම නැතුව හරිම පැනලා ගියාලු. මෙතනත් මේ මේක තියෙනවා මට බේරිල්ලන්නේ නැහැ මෙහෙ හිටියත් කියලා. ඒ තරම් දැන් ඒ කාලේ දැන් මේ උගන්නපු රටාව දැන් වගේ නෙවෙයි. ඊට වඩා අර මේ සමහරට දැන් පොඩි කාලේනේ බලෙන් වගේ උගන්නලා තියෙන්නේ. හැමෝම නේ ඔය මේ අනුරාධපුර කොළොන්නර විදිහවද නෙමෙයි ඔය කියන්නේ. ඊට පස්සේ ඉතින් අර කාලය ගියාට පස්සේ පිරිවෙන් අධ්‍යාපන කාලේ කියලා තේින ඔය කතා. එහෙම නැත්නම් ඉතින් පුරාණයේ ඇත්තටම එක හේතුවක් පේන්නේ ඉතින් ඒ භාවිතයේ වැඩිකම භාෂාව. දැන් වගේ නෙවෙයි ඒ කාලේ ත්‍රිපිටකේ කටපාඩම් කරවනවා. දැන් මීට වඩා ඇත්තටම අපිට රුචීනේ බුද්ධ දේශනාවක් පාඩම් කරගන්න එක. දැන් බුද්ධ දේශනාවක් සූත්‍රයක් පාඩම් කරන්න කිව්වොත් ඒකට රුචිය වැඩි අපි කොහොමද? ඉතින් ඒ බුද්ධ දේශනාව අපි වැඩිපුර භාවිතා කරද්දී ඒකේ දෙන වචනවල අර්ථ අපිට ටිකක් තේරෙන්න ගන්නවා. ඉතින් ගුරුවරයාගෙන් අහගන්නවානේ. එතකොට දැන් මේ අග්ගි අග්ගි අග්ගයෝ අග්ගින් අග්ගි අග්ගයෝ එහෙම පාඩම් නොකළත් ඒ ටිකේ අර්ථ ගොඩක් දුරට තමන්ට තේරෙන්න ගන්නවා. ඉතින් ඒ ඔස්සේ ඊට පස්සේ පාලි භාෂාව තව උගන්නද්දී ඒක පහසුවෙන් මතක හිටින ඇති. දැන් මට නම් තේරුණේ අපේ මේ භාෂාව අමාරු වෙන්න තව එක ප්‍රධාන හේතුවක් තමයි අපි බුද්ධ දේශනාව භාවිතයේ අඩුකම. ධර්ම දේශනාවක් ඇහුවත් දැන් සිංහලින් ඉහන්නේ. දැන් ඒ කාලේ පාලියෙන්මයි සමහරට ධර්ම දේශනාවක් මත කරන්නේ. දැන් බුරුමේ වුණත් පාලියෙන් ධර්ම දේශනාව හැම කෙරෙන්නේ. දැන් අපේ ඇතරම පාලි භාෂාවෙන් ධර්ම දේශනාවක් කරනවවත් අහලා තියෙද? කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මාත් එක්කත් ඔය විදේශීය විකාශමතුන් කෙනෙක් කිව්වේ බුරුමේ දිහෙම ඒ ධර්ම දේශනා කිරීමේ රටාව පවා මීට වඩා වෙනස් කියලා. දැන් අපි වගේ හිතෙන හිතන දේවල් එහෙම කියන්නේ නැහැ. දැන් අපි නම් සමහරවිට දේශනා පාඩේ මොකක් හෝ කියලා සමහරවිට ධර්ම දේශනාව වෙන එකක් වෙන්න පුළුවන්. එහෙම නෙවෙයිලු බුද්ධ දේශනාව ඉස්සරලා ගෙනල්ලා ගාථා පාඩේ කියනවා. ඊට පස්සේ ඒකේ ඒ පදෙන් පදේ අර්ථ කියනවා අට කතාවත් එක්ක. ඊට පස්සේ ටීකා පාඩ ගෙනල්ලා තව ඒ විස්තර කරන්න ඕන නම් එහෙම ගෙනල්ලා කියලා එහෙම තමයිලු විස්තර කරන්නේ. එහෙම නැතුව Tamanට ඕන ඕන දේවල් කියවෙන්නේ නැහැ කියලා. ඒක නිසා දැන් අපේ ওই රටාවල් අඩු වෙන නිසා තමයි අපි ඒ වගේ ගිලිහිලා ගිහින් තියෙන නිසා තමයි අපි ඒ වහලවත් හුරු නැති නිසා තමයි අපිට පාලි අමාරු වෙන්නේ. නැත්තම් ගුරුමායට වඩා අපිට කොයිතරම් පාලි පහසු වෙන්න ඕනද? ඉස්සරින්නම් කියන්නේ ලංකාව තමයි පාලි භාෂාවට දක්ෂයෝ ඉන්නේ කියලා. දැන් ව්‍යාකරණ පොත් තුනත් ලංකාවේ තමයි ලියවිලා තියෙන්නේ බහුතරය. ඉතින් දැන් කාලේ හරි ලැජ්ජයි අපේ අයිට පාලි බෑ කියපුවාම දැන් රූප සිද්ධි එහෙම දැන්ටත් ලෝකේ ඉහෙලින්ම පිළිගන්න ව්‍යාකරණ පොත පාලි භාෂාවට තියෙන. ඒක ලියෝනේ ලංකාවේ. දැන් බුරුම සන්නහසලා ඉහෙලින්ම ඉගෙන ගන්න රූප සිද්ධි. ඒ කියන්නේ කෙනෙක් පාලි ඉගෙන ගත්තා කියපුවාම අහන්නේ රූප සිද්ධි ඉගෙනගෙන තියෙනවා කියලා. මගෙන්වත් ඇහුවා අර මෙහෙට වෙලිය කොයිද සන්නහස. රූප සිද්ධි එහෙම කරගත්තද කියලා. ඉතින් ඒ සන්නහසලා දැන් රූප සිද්ධි වගේ ඉගෙන ගත්තොත් තමයි පිළිගන්නේ මෙයාට ටිකක් පාලි පුළුවන් කියලා. අපේ රටේ වියුණු පොත උන අතට දැන් අපේ කීයෙන් කී දෙනාද රූප සිද්ධි ඉගෙන ගන්න. රූප සිද්ධියට වඩා බොහොම සරලයි බාලාවතාරි කියන පොත. ඒකවත් ඉගෙන ගන්න බොහොම සුළුතරයක්. අඩුම පිරිවෙන් අධ්‍යාපන ඉවර වෙද්දී ඒ පිරිසවත් ඉගෙන ගෙනින් නැහැ. ඉතින් ඒක නිසා ඉතින් අපේ මන්නම් දැක්ක ඉතින් අර බුද්ධ දේශනාවේ භාවිතයේ අඩුකමමයි ඒකට හේතුව. ඒ නිසාම තමයි ධර්මයේ වුණත් අර අර්ථ වැරදියට තේරුම් අරගෙන ගොඩ දෙනෙක් මාර්ගයෙන් වුණත් පිට ගිහින් තියෙන්නේ ඒ ටික නොදන්නාකම නිසා. ඒ නිසා ඉතින් ටිකක් අර උත්සාහවත් වෙන්න මූලික ටික අපි පොඩ්ඩක් හදාගත්තම ඒ ටික ඉතින් ඉච්චර අමාරු වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් උපරිමයෙන් අපි උදව් කරන්න. මේක අර තමන්ගේ පැත්තෙන් යෙදෙන්න ඕන චුට්ට ඒ ටික ටිකක් කරගන්න. බලමු අපි ඉස්සරහට ඉතින් ඒ මට පුළුවන් උපරිමයෙන් ඉතින් උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඇත්තරම දැන්ටත් විතර තියෙන්නේ ආපහු බොහෝ කාලයකට කොච්චර කාලයකටද කියන දසන්නේ මේ අලුතෙන් පිරිසකට කියන මම පොතක් පටන් ගන්නේ නැහැ. එහෙම අදහසකුත් නැහැ. ඒක නිසා ඒ කැමැත්තෙන් ඉන්න දැන් කීප දෙනාට ඒ පිරිසට ටිකක් උදව් කරන කැමැත්ත තියෙනවා. එතනින් පස්සේ ආපහු එහෙම පටන් ගන්න දසන්නේ. ඒක නිසා ඉතින් අර කරගෙන යන ටික අපි හරියට නේද? ඒ ටික අපි කරගෙන යන බලමු. හරි. අග්ගි ශබ්දේ අපි කවුරු හරි කියවමුද? ඒ ටික
කියන්න.
අරිය චිත්තායස්ම සනාසෙට.
මුල්ලුගේ ගාරාන්ත අග්ගි ශබ්දේ මෙසේ වර්ණගි. පඨම අග්ගි ගින්න. අග්ගි අග්ගයෝ.
ඒ ටික මේක ඇතරම පොඩි දුර්වලකමක් තියෙනවා. මේක මුල් print එකේ ඒකවචන බහුවචන බෙදලා තිබුණා. දැන් මේකට එද්දි ඒකවචන බහුවචන පද ටික ඒ කොටස් දෙක හැදිලා. ඉතින් ඒකක් තිබ්බනම් ඇත්තරම හොඳයි.
බහුවචන අග්ගි අග්ගය ගින්න. ද්විතීය අග්ගි ගින්න. බහුවචන අග්ගි අග්ගය.
හරි. ඊට පස්සේ සනහන්සේ බොපත සනහන්. තතියා ඒක වචන.
තතියා ඒක වචන. අග්ගිනා ගින්න විසින්. අග්ගීබි අග්ගීහි ගින්න විසින්. අග්ගිනෝ අග්ගිස්ස.
චතුත්ති ඒක වචන.
චතුත්ති ඒක වචන. අග්ගිනෝ අග්ගිස්ස ගින්නට. අග්ගීනි අග්ගීනා ගින්න වලට.
එතකොට දැන් මේ වගේ මතක තියාගෙන තියෙන දැන් අග්ගිනෝ කියන පදේ චතුත්ති අලුතින් හැදුණු පදයක්. දැන් බුද්ධ ශබ්දයේ හිම එකක් තිබුණේ නෑනේ. දැන් මේ නෝ කියලා කෑල්ලක් අලුතින් ඇවිල්ලා හැදිලා තියෙනවා පොඩ්ඩක් වෙනස්වටනේ. ඔව් ඒ වගේ තියෙනවා. ප්‍රථමාවෙත් තියෙනවා අතරම. ප්‍රථම බහුවචන හිමත් තියෙනවා. එතකොට මේ පද හැදෙන විදිය මම බොහොම කෙටියෙන් ඉක්මනට කියාගෙන යන්නම්. ඒවා ලියා ගන්න ඕන නැහැ. බාලවතර සූත්‍රය ඒවා මම කියන්න යන්නේ නැහැ. නිකන් ඒ වගේ හැදෙන විදිය විතරක් චුට්ටක් කියන්න.
අපි අර ඒවා ලිව වගේ ලියන්න ඕනේ.
එහෙම ඕනේ නැහැ. දැන් එහෙම ලියන්න ගියොත් වෙලා යනවා. ඒවා ඇත්තරම දැන් බාලවතර පොත්වලදී තමයි මේ පද හැදෙන විදි විස්තර කරන්නේ. මේ සූත්‍රයකුත් එක්ක. ඉතින් දල වශයෙන් පොඩි මතකයක් තියාගන්න මේ වගේ. සත්තමිය කියන්න ඉඩ මදි. සත්තමිය පේනවද? සත්තමිය මම නිකන් කියන්න. එතකොට දැන් ප්‍රථම ඒක වචනේදී අග්ගි කියලානේ පදේ තියෙන්නේ. මම කිව්වා මේ විභක්ති ප්‍රත්‍ය ටික සී යෝ අං යෝ නාහි සනං උස්මාහි සනං ස්මින් සු කියලා තියෙන්නේ කියලා. ඒ ටික තමයි විභක්ති ප්‍රත්‍ය කියලා කියන්නේ. මේ හැම නාම පදයකටම පොදුවේ එකතු කරන කොටස් ටික. තේරුණාද? සී යෝ අං යෝ නාහි සනං උස්මාහි සනං ස්මින් සු. පැහැදිලිද? එහෙම වෙනසක් නැහැ. හැම එකටම ওই ටික තමයි එකතු කරන්නේ. දැන් ඒවට විවිධ වෙනස්කම් වෙලා තමයි ඊට පස්සේ පදේ හැදෙන්නේ. දැන් බුද්ධ ශබ්දෙදී මම කිව්වා සීහට ඕ ආදේශයක් වෙනවා කියලා. සී කියන විභක්ති ප්‍රත්‍යයට ඕ ආදේශයක් වෙලා තමයි බුද්ධ සී තියෙන එක බුද්ධ ඕ වුණා, ඒක බුද්ධෝ වුණා. දැන් අග්ගි ශබ්දෙදී අග්ගි සී කියලා තියෙන එක සීකාරේ ලොප් වෙනවා. ඒකට අග්ගි කියලා විතරක් ඉතිරි වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ යෝ තමයි බහුවචනයේදී. මම කිව්වා බුද්ධ ශබ්දයේදී යෝ හට ආ ආදේශයක් වෙනවා කියලා. ඒ නිසා බුද්ධා කියලා පදේ හැදුණා. ඒ වගේ මේ අග්ගි ශබ්දයේදී මොකුත් ආදේශයක් වෙන්නේ නැහැ. එහෙම ඒ යෝ පදය එකතු වෙනවා. හැබැයි යෝ එකතු වෙද්දී කෙළවරේ තියෙන යන්න අයන්නක් වෙනවා. අග්ගි ශබ්දයේ අග තියෙන යන්න අයන්නක් වෙනවා. ඒ නිසා අග්ගයෝ කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ තව පදයක් හැදෙනවා යන්න දීර්ඝ වෙනවා. අග තියෙන යන්න එක්ක දීර්ඝ වෙනවා. එහෙම නැත්නම් අයන්නක් ආදේශ වෙනවා. ඒ යන්න දීර්ඝ වෙන තැනදී යෝකාරයේ ලොප් වෙනවා. යෝසු කත නිකාර ලෝපේසු දීගං කියලා ඔන්න බාලාවතාර සූත්‍රයකින් ඕවා උගන්වනවා. එතකොට පස්සේව බලා ගන්න පුළුවන්. එතකොට ඒ එතනදී යෝ ලොප් වෙලා කෙලවර දීර්ඝ වෙනවා. එතකොට අග්ගි අග්ගයෝ කියලා විකල්පපත දෙකක් හැදෙනවා ප්‍රථම බහුවචනයේදී. එතකොට ආලපනයේදී ඉතින් මේක වගේමයි නේද? ඉතින් මේක ලේසි. ඊට පස්සේ ဒုတိယයක වචනයේදී අං කියලා කොටසක් නිකතු වෙන්න ඕන. සී යෝ අං යෝ නිතින් ဒုတိယයේදී අං යෝ කියලා දෙකක් එකතු වෙන්නේ. එතකොට අං කියන කොටස එකතු වෙද්දී අග්ගං වෙන්න ඕනනේ. හැබැයි ඒක අං කියන එකට බිඳුවක් බවට පත් වෙනවා. අයන්න තියෙන එක බිඳුව, අයන්න නැති වෙලා යනවා. එතකොට අග්ගින් කියලා පදේ හැදෙනවා. බහුවචනය ප්‍රථමාව වගේමයි. තතියාකරණ වලදී දැන් නානි තතියා ප්‍රත්‍ය නායන්න. තතියාවේ විභක්ති ප්‍රත්‍ය නා. ඒක හැමම එකතු වෙනවා. දැන් බුද්ධ ශබ්දයේදී නාහට ඒන කියලා ආදේශයක් වුණා. ඒ නිසා තමයි බුද්ධේන කියලා හැදුනේ. මේකේ නා යන්නේ මේ විදිහටම ඉතිරි වෙනවා. අග්ගිනා. ඒ විභක්ති ප්‍රත්‍ය ටික මම කලින් දුන්නේත් ඒ නිසා දැන් ඒ ටික චුට්ටක් එහෙම මතක තියාගෙන තිබ්බොත් මේ දැන් මේ අග්ගි ශබ්දයේදී එහෙම ඒ ටික එහෙමම යෙදෙනවා සමහර තැනකනේ. ඒක එහෙම වෙනස් වෙන්නේ නැතුව යෙදිලා තියෙනවා. ඒ නිසා චුට්ටක් ඒක බලලා තිබ්බත් කමන්නේ.
කලින් දුන්නාද මට මතක නැහැ.
නේ බුද්ධ ශබ්දයේදී අදී ලිවෙන දිස්තරයිම
කිව්වොත් ඒක පුදුමලකම
නේ. එහෙනම් ඒ 10 ඒ ටිකත් ලියා ගන්න 14 විභක්ති ප්‍රත්‍ය 14 යන්න. ඔව් යටට දාගෙන යන්න ප්‍රථම ආලපන ဒုတိය ඒ පිළිවෙලට ලියා ගන්න. ප්‍රථම ආලපන ဒုတိය තතිය කරන චතුත්ති පංචමී චට්ටි සප්තමී කියලා.
ප්‍රථම ආලපණය.
එහෙම.
ආලපණ දෙවිය.
එහෙම. ඊට පස්සේ තතිය කර්ම. දීලා නේද?
දීලා.
දීලා තියෙනවා නේද?
නෑ. කොහොමද මේකේ? නෑ ෆයිබර් කරන කම නේද කරන්නේ. ඔව්. ඔව්. එහෙම කෙරුවා. يعني එකින් එකට කෙරුවා.
ඒ තැන් වල ඉතින් බලා ගන්න පුළුවන් ඒ ටික. ඕනනම් එක තැන ලියා ගන්න කමන්නේ. ඕනනම් ඉතින් ලියා ගන්න. එතකොට C යෝ අං යෝ නා හි සත් නං උස්මා හි සත් නං උස්මින් සු මේ තියෙන්නේ ප්‍රථම සහ ආලපන දෙක ප්‍රථම ආලපන දෙකම සීයෝ අංයෝ කියන්නේ ဒုတိය මේක තතිය කරණ චතුත්ති පංචමි චට්ටි සත්තමි හොයන්න බැරිද සී යෝ කියන්නේ ප්‍රථම. දොඩ මේ තියෙන්නේ ඒක වචන ටික ඈ. ඒක වචන. බහුවචන ප්‍රත්‍ය. රූල් ගහලා මේව කරේ නැහැ ඉතින් මේ විලා යන නිසා ඇදට තියෙන්නේ නැහැ
කර්ණේරුම්වත් තියෙන්නේ
තතියාකරණ දෙකේම නා යන්නයි හියන්නයි නාහි
නාහි
නා ඒකවචන බහුවචන ප්‍රත්‍ය හියන්න
නාහි චතුත්තේ චත්තිත්
එකයි සා නං සයන්නයි නං ප්‍රත්‍යයි පංචමි ඉස්මා හි
කේතුනේ පංචමි වර්තේම අග්නා වගේනකොට
ඒකෙදි කියනවා මේ ශබ්ද ටිකක් කියලා ඒ තැන්වල තතියාව වගේයි පංචමියක් කියලා වෙනම සූත්‍රයකින් කියලා ඒ තතියා පදේම ගන්නවා හරි නේද? විලා යනවනේ ඇති. නේද? ලියාගත්ත. බැරි වුණා. රතනානන්ද. අපේ දෙවි නේ නේ.
මේකට ඕනේ.
ඕන නැත්තම් ඉතින් දෙන්නේ නැනේ නේද? මේ ටික මතක තියාගත්තොත් පද හැදෙන විදිය තේරුම් ගන්න ලේසි. දැන් ඒ නිසා තමයි අතන මේවා රචනා කරලා තියෙන්නේ. ඒක ලේසියෙන් මතක තියාගන්න. දැන් මේ ටික මතක තියෙනවා නම් ඉක්මනට පදේ මතක් කරගන්න බේසි. ඊට පස්සේ මේ පදවලට මේ වෙනස්කම් වුණා. දැන් අනිවාර්ය පදයක් හැදෙනවා මේ චතුත්ති චට්ටි වලදී මේ සයන්න දිත්ත වෙලා. උස්ස කියා කොටසක් හැදෙනවා. දැන් බලන්න අග්ගිස්ස බුද්ධස්ස. මේ විදිහට පද හැදෙනවා පුල්ලිංගයේදී ශ්‍රීලිංගයේදී වෙනස්කම් වෙනවා. ඒක නිසා ඒ වගේ බොහොම ලේසියේ මේ ටිකෙන් මතක තියෙන දැන් නම් කියන ප්‍රත්‍යෙම ශ්‍රේණිංගේදී ඒ විදිහටම යෙදෙනවා බහුවචනේදී චතුත්ති චට්ටි බහුවචනේදී නම් කියන එක. මේ නම් ප්‍රත්‍යය යෙදෙද්දී මම කලිනුත් කිව්වා ඒක. ඊට කලින් තියෙන රස්ව ස්වරයන් නම් කිටි ස්වරයන් නම් තියෙන එක දීර්ඝ වෙනවා. අග්ගි කියලා තියෙන තැන යන්නනේ තියෙන්නේ. ඒක දීර්ඝ වෙනවා. අග්ගී නම් වෙනවා. බුද්ධ කියන තැන අයන්නනේ තියෙන්නේ. බුද්ධානම් කියලා එක දීර්ඝ වෙනවා. අන්න ඒ වගේ රීති ටිකක් තියෙනවා. ඒ රීති ටික දැනගත්තම ලේසි. එතකොට මේ හි තියෙන තැන්වල සු තියෙන තැන්වල සු නං හි සු නං හි ඒ තියෙන තැන්වලත් ඇතැම් තැනක මේ තැන්වලත් දීර්ඝ වීම වෙනවා. සූනංහි අග්ගීභි අග්ගීහි දැන් මේ හී තියෙන තැන් වල දීර්ඝ වෙනවා නම් තියෙන තැන් වල දීර්ඝ වෙනවා මෙතනත් දීර්ඝ වෙනවා එතකොට
ඔව් නීති රීති නේද නීතියක් කියන්නේ කරන්න කියන
ඒ සිංහල වචන වල තේරුම නම් ඉතින් මම හරියටම දන්නේ නැහැ. නීතියක් කියන්නේ සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම වගේ කරන්න ඕන කියන එක නේ.
ප්‍රීතියක් කියන්නේ
ඔය
වැරැක්ටි.
ඒක පොඩ්ඩක් සිංහල වචන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න මගේ සමහරව දන්නේ නැහැ. තේරුම නම් හරියට. දැන් ඒ අර වෙන ආදේශ ටික තමයි එතන කියාගෙන ගිහින් තියෙන්නේ. මේ මේ ආදේශ වෙනවා සීහට මේ විභක්ති ප්‍රත්‍ය වලට කියලා. සී වලට ඕ ආදේශය වෙනවා ඒ ටික තමයි කියන්නේ ගිහින් තියෙන්නේ. ඔව්. ඊට ඒ ටික ඉතින් බලලා තියාගත්තොත් කමන්නේ. ඉතින් ඒ ටිකත් අර එකතු කරලා තමයි
අර මේකේ
ඉන්නේ මේ
ඒක වෙනස් වෙනවා
ජලිතේ ආ අග්ගී શબ્දේදී මේක වෙනවා
මේ ටිකේ තමයි
මේ ටික වෙනස් වෙන්නේ ඒකට වෙන ආදේශ ටික අපි කෙටියෙන් මතක තියාගත්තම ලේසි දැන් මේ පුරාණයේ උගන්වපු ක්‍රමේ වටිනාකම එකයි දැන් පහසුයි ඒ රීති ටික අපි දන්නවා නම් පහසුයි මතක තියාගන්න දැන් මම ඒකයි කිව්වේ දැන් මේ සූ නං හී තියෙන තැන්වල ඊට කලින් කෙටි ස්වරයක් තියෙනවා නම් දීර්ඝ වෙනවා අන්න එහෙම රීති ටිකක් තියෙනවා ඒව ටික දැනගත්තම ලේසි. ඒව ඔක්කොම ඉතින් කියලා දෙන්න. එහෙම වුණොත් මේ වෙලා යනවා ගොඩක්. එකකින් එකට සමහර ඒවා වෙනස් වෙනවා. ඒ රීති මේ මේ තැන්වලදී මේ මේ වෙනස්කම් වෙනවා දැන්. ඒ ටික තමයි මම අර හැදෙද්දි අර කිව්වේ. ඉකාරාන්ත ශබ්දවලදී පුල්ලිංග ශබ්දවලදී යෝ ප්‍රත්‍ය ආපුහම යන්නට අයන්නක් එනවා. අන්න ඒ වගේ රීති ටිකක් තමයි ඔය ව්‍යාකරණ සූත්‍ර කියලා කියන්නේ. එම යන්න අයන්නක් බවට පත් වෙනවා ඒ වගේ. ඉතින්
ආගේ යන්න හෝටි අර්ථේ වල අයන්න
වෙන්නේ. ඔතන මේකේ දැන් කොහොම හෝ වේවා දැන් මේකේ ප්‍රධාන අපි මතක තියාගන්න ඕන නේ. දැන් මේ අග්ගි ශබ්දයේ තියෙනවනේ. මේ ශබ්දය ටිකක් කියවලා හුරු කරගන්න. කීප වතාවක් කියවලා හුරු කරගන්න මේක මේ පද ටික. ඒ කියවලා හුරු කරගත්තම ඊට සමානව තමයි ඉතිරි පද ඔක්කොම ටික ඊට පහලින් කියලා තියෙන ඊකාරාන්ත පද ඔක්කොම යෙදෙන්නේ. ඉතින් එතකොට මම නම් හිතන්නේ දැන් මේ ටික අපි ඔක්කොම දැනගත්තේ නැති වුණාට ඒක ගැටලුවක් නැහැ. දැන් මේ රීති ටික ඔක්කොම දැනගන්න ඕන කියලා කතාවක් නැහැ. දැන් මේ ටික කෙනෙකුට පාඩම් නම් හොඳට. ඉතින් මේවා දැනගන්න අත්‍යවශ්‍ය නැහැ. ඒක දැන නොගත්තත් ඉතිරි පද ටික පදවල තේරුම කියන්න පුළුවන්. ඒක නිසා දැන් මම මේක කිව්වේ පහසුවට. ඒකට මතක තියාගන්න පහසු වෙන්න කියන නිසා. දැන් මේ ටික පාඩම් කරගෙන තිබුණත් ඇත්තටම පහසුවක් තියෙනවා. මේ ටිකේ පිළිවෙල මතක තියාගෙන තිබුණොත් පදේ හදාගන්න විදිය ගැන මතක තියාගන්න පහසුවක් තියෙනවා අර ටික කියපුවාම. ඒක නිසා මේ ටික පුළුවන් නම් මතක තියාගන්න. එහෙම නැත්නම් මේ අග්ගී ශබ්දේ මේ විදියට පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ඉස්සරහා තියෙන ටිකට ලේසි වෙනවා. ඒ වුණාට දැන් සාමාන්‍යයෙන් දැන් මේ යෝ ප්‍රත්‍ය එහෙම දැක්කම එතකොට හිතෙනවනේ මේ අග්ග යෝ කියලා පදයක් තිබ්බ එහෙනම් මේ මේක ඇවිල්ලා ඉන්නේ තියෙන්නේ කියලා. එතකොට ඉක්මනට මතක් කරගන්න ලීසි. නැත්තම් මේ අග්ග යෝ අග්ගි කියලා මතක් කරනවා ඉතුරු කැල්ල මතක් වෙන්නේ. එතකොට දැන් මේ යෝ ප්‍රත්‍ය තිබ්බ කියලා හරිවත් මතක තියෙනවනම් මතක් කරගන්න ලීසි. දැන් මේ ස ප්‍රත්‍ය තියෙද්දි දැන් චතුත්ති එක වචනේ මොකද්ද කියලා මතක නැත්නම් දැන් ස ප්‍රත්‍යයක් තියෙනවා කියන මේක මතක නම් අන්න මතක් කරගන්න ලේසි. ඒක දෙගුණයක් ਦਿੱත්ත විලානේ මේ අග්ගිස්ස කියලා හැදුනේ කියලා මතක් කරගන්න. දැන් මේ නං කියන එක මතකයි නම් බහුවචනේ අග්ගි නංද අග්ගි නං එක දීර්ඝ වෙනවා කියලා කිව්වනේ කියලා ඒ වගේ හැරි මතක් වෙනවා. තේරුණාද? ඒ නිසා මේ පොදු ටික මතක තියාගන්න එකේ පහසුවක් තියෙනවා. දැන් මේ ස්මා ප්‍රත්‍ය එහෙම වෙනස් වෙන්නේ නැහැ. දැන් ඒවා ඒ විදිහට මේ යදෙනවනේ පුල්ලිංගයේදී බුද්ධස්මා අග්ගිස්මා මේ විදිහට. හරි. එහෙනම් ඇති ඒ ටික නේද? ඒ ටික ඇති අපි අතීත ක්‍රියාවක් තියෙනවා. දැන් මේ ටිකේ මේ ඊට කලින් මේකේ මේ වචන කීපයක් අපි මේ අග්ගි ශබ්දේ වගේ වර්ණ කරලා කියමු. කියලා ඊට පස්සේ යමු ඊළඟට. අද අතීත ක්‍රියා කියලා අපි නවත්තමු. අභ්‍යාසිට ඇවිල්ලා අභ්‍යාසි රණින් නවත්වනවා. හරි. එහෙනම් මේ මුනි කියන શબ્දය කියමු බලන්න කවුද? ස්වාමීන් වහන්සේ මුනි කමන්නේ නැද්ද?
මුනි කියන්නේ පරණ
ඒ මුනිවරයා.
ඈ
මුනි මුනිවරයා.
මුනි මුනිවරයා. මුනි මුනි මුනයෝ මුනිවරයෝ. මුනි විද්‍යාලය.
ඔව් මුනිින් එතකොට.
මුනි මුනිවරයා. මුනිවරයා. මුනි මුනයෝ මුනිවරයි.
මුනිවරු. මුනිවරු.
මුනිවරු.
මුනිවරු කියන්නේ?
පුළුවන්.
මුනිනා මුනිවරයා විසින්. මුනිහි මුනිබි මුනිවරයන් විසින්.
කරණ එකත් ඒ විදිහමයි.
චතුර්ථී මුනිනෝ මුනිස්ස. මුනිවරුන්ට
මුනිවරයාට
මුනිවරයාට මුනිනා මුනි මුනිවරයන්ට
මුනිවරුන්ට
මුනිවරුන්ට පංචමී මුනිනා මුනිල්හා මුනිස්මා මුනිවරයා කෙරෙහි කෙරෙහි මුනිහි මුනිවි මුනිවරුන් කෙරෙහි කෙරෙන් මුනිනෝ මුනිස්ස මුනිවරුන්ගේ
මුනිවරයාගේ
ඒකවරයාමේ මුනිවරයාගේ මුනිනා මුනිවරුන්ගේ සත්තමි මුනිහි මුනිස්මින් මුනිවරයාහි මුනිවරයා
කෙරෙහි
කෙරෙහි මුනිවරයා කෙරෙහි මුනිසෝ මුනිසෝ මුනිසු
මුනිස් නේ බිඳුවක් ඉන්නේ නැහැ ඉතින්ද මුනිසු මුනිසු
මුනි මුනිසු මුනිසු
නේ බිඳුවක් ඉන්නේ නැහැ මුනිසු මුනිසු
මුනිසු මුනිසු මුනිවරයන් කෙරෙහි කරන
කරන අවශ්‍ය නැහැ හරක වගේමයි ආලපනේ හේ මුනි
හේ මුනි හේ මුනි ඉම්බා මුනිවර මුනිවර වරයා
මුනිවරය
මුනිවර ඉම්බා මුනිවරය හේ
මුනි මුනයෝ
මුනයෝ ඉම්බා මුනිවරු
මුනිවරු මුනිවරුනි
මුනිවරුනි
හරි මුනි කියන පදේ භික්ෂු කියන අර්ථයෙන් යෙදෙනවා කපි කියන පදේ ඉන්නේ
කපි 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 නෝ වන්දුද
නේ කපි නෝ නෙවෙයි
කපි
කපයෝ කපි කපි කපයෝ
කපි කපි කපයෝ වන්දුද වන්දුද කපි 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 හි
නේ දෙතියව
කපි
වි නේ අර විදියමයි ප්‍රථමාව වෙනස් වෙන්නේ නැහැ බහුවචනේ දෙතියවෙත් ඒ විදියමයි කපින් කපි කපයෝ
කපින් කපි කපයෝ
වඳුරා වඳුරා වඳුරෝ කපිනා කපිහි කපිහි වඳුරන් වඳු රන් කියලායි ဒုတိယවෙ කියවෙන්න ඕන ဒုတိယ බහුවචනේ
චතුර්ථි කපිනෝ කපිනෝ
කපි ඒ තැන්වල දීර්ඝ වෙන්නේ කපිනෝ නෙවෙයි කපිනෝ
කපිනෝ
කපිනෝ කපිස්ස
කපිනෝ කපිස්ස ඒක වචන
කපිනා
කපිනා එතකොට වඳුරාට වඳුරන්ට කපිනා
කපිස්මා
කපිස්මා
වඳුරා කෙරේ
වඳුරා කෙරේ කපිදි කපිහි වඳුරන් කෙරේ
කපිස්ස
කපි චත්ති
ඔව්
කපිස්ස කපිස්ස
කපිනෝ කපිස්ස දෙකම
කපිනෝ කපිස්ස වඳුරාගේ කපීන වඳුරන්ගේ සත්තමි කපිහි කපිස්මින්
කපිම්හි
කපිස්මින් කපිස්මින් වන්
වඳුරා කෙරෙහි
කපිසු
වඳුරන්
කෙරෙහි
ආලපනි
ආලපනි
හේ කපි
හේ කපි හේ හේ කපි හි
නැහ හි එන්නේ හියන්නක් එන්නේ කෙලොරේ හේ කපි
ඒ
කපි හේ කපයෝ
හේ කපි හේ කපි හි හේ කපයෝ
හියන්නක් නැහ හේ කපි
හේ කපි
ඉම්බා වඳුර
ඉම්බා වඳුර
හේ කපි
හේ කපි
හේ කපයෝ
හේ කපයෝ
කපි හි කියලා එන්නේ ඒනි තතිය කරන පංචමීද හරි සිංහල නැතුව අපි කියාගෙන යමු ආයසමට නම් අවශ්‍ය නැහැ නේ
සිංහල නැතුව
ඕනේ හුරුයි නේ දෙන්නටම හුරුයි නේ ආයසම කියන බලන් එක සිංහල නැතුව කියාගෙන යමු විලායන් නිසා අපි රවි කියන શબ્දේ රවි අපි රවි එකේ බහුවචන ඉන්නේ නැති නිසා අරි શબ્දය කියමු අරි
හරි අරි අරේව හරි අරි අරේව අරිණා අරි අරි අරිණෝ අරිස අරිණා අරිණා අරිමා අරිස්මා හරිහි අරි අරිණෝ අරිස අරිණා අරිමි අරිස්මි අරිසු අරිසු අරිණා අරිහි අරිති ඒ අරි ඒ හරි ඒ හරි
හරි එතකොට මේ වගේ තීරුම් ටික පැහැදිලි වෙන සාමාන්‍ය කියා ගන්න පුළුවන් නේ හරි රතනානන්ද එතුමා කවි පඬිතයාට කියන්නේ කවි පඬිතයා ඒකත් අපි කියාගෙන යමු බලන්න
කවි
අර යන්න අයන්න වෙනවා කියන එක මතක තියාගන්න බහුවචනේදී මම අතන අර ලියලා තියෙන්නේ අග්ගි කියන තැන තියෙන යන්න අයන්නක් වෙලා තමයි යෝ ප්‍රත්‍යේකතු වෙන්නේ අර එහා පැත්තේ බහුවචනේ මම ලියලා තියෙන්නේ ඒ විදිහට තමයි සියලු විකාරාන්ත පුල්ලිංග පදවල අග්ගි ශබ්දේ වගේ වර්ණගිනේ වගේ අග්ගි කියන එකේ තියෙන යන්න අයන්න වෙනවා බහුවචනේදී මේ යෝ ප්‍රත්‍ය එකතු වෙන තැන අනිත් එකේදී දීර්ඝ වෙනවා
දෙතිය කවි කවි කවයෝ
හා
කවිනා කවිහි කවිදි කවිති කවිනෝ කවිනෝ කවිස්ස කවිනා
කවිනා
පංචමී කවිනා කවිහා කවිස්මා කවිහි කවිදි කවිනෝ කවිස්ස කවිනා
චට්ටි
චට්ටි සප්තමී කවිම්හි
කවනේ කවිම්හි වෙන්නේ කවිම්හි
කවිම්හි කවිස්මි කවිසු කවිදි
ඔකේ එකක් කෙටි එකක් දීර්ඝයි කවිසු කවිසු
කවිසු කරන කවිලා කවි කවිහි කවිදි ආගතන ඒ කවි ඒ කවි ඒ කවය
කවයි ඒ ටික චුට්ටක් හුරු කරගන්න. නිකන් කියලා හුරු කරගන්න. දැන් ඇත්තටම මේකේ යම් තාර්කික ක්‍රමයක් තියෙනවා. මේ ටික චුට්ටක් හුරු කරගත්තා නම් අර මූලික රීති ටික දැනගත්තා නම් ලේසි. ඒ ටික ඉතින් ඔක්කොම එකපාර කියන්න අමාරු නිසා දැන් බාලාවතාරි වගේ පොතකදී මේ ටික පිළිවෙලට කියාගෙන යනවා. බාලාවතාරි වගේ පොත්වල මේ රීති ටික තමයි උගන්වගෙන යන්නේ. මෙහෙමයි මෙහෙමයි පදේ හැදෙන්නේ කියලා ඒ ටික විස්තර කරගෙන යනවා. ඉතින් මේ අපේ දැන් මේ රටාවල් අයින් වෙලා තමයි මේ පොත්වල තියෙද්දි අතරම එහෙම නැහැ අර ඒ මූලික පද හැදිලා තියෙන විදිය දීලා ඒක මතක තියාගත්තම ඉතින් අර ටික ලොකුවට දැනගත්තේ නැතත් ඉතින් හදාගන්න පුළුවන්. මේ බාලාවතර වගේ පොතක් ඉගෙන ගත්තොත් පදේ හැදෙන විදියත් එක්ක දැනගන්න පුළුවන් මේක දීර්ඝයිද කෙටියිද එහෙම සැක ඇති වෙන්නේ නැහැ. දැන් කොහේ හරි තැනක අග්ගිනම් කියලා අග්ගිනම් කියලා ලියලා තියෙනවා. දැන් මේක චට්ටි බහුවචන කියමුකෝ. මේක අග්ගිනන්ද අග්ගිනන්ද එහෙම සැකයක් එන්නේ නැහැ. ඒ ටික හරියටම මේ විස්තර කරලා කියනවා මේක දීර්ඝ වෙන්නම ඕන. අග්ගිනම් තමයි පදේ. ඒ විදියට. පැහැදිලිද? හරි. අස්මත් කියමු බලන් දෙක. පති
පතයෝ
අග්ගයෝ ඒක හදාගන්න ඒක හදාගන්න අග්ගයෝ කියලා තියෙන එක අග්ගයෝ කියලා හදාගන්න ආලපන බහුවචන එතකොට අපව පංචමී ඒකවචනෙත් අගිනා කියලා තියෙන එක අග්ගිනා කරගන්න ඊට පස්සේ තතියා බහුවචනෙත් මුලින් තියෙන එක අග්ගීභි වෙන්න ඕන තතියා බහුවචන කලින් පිටුවේ 16 පිටුවේ අන්තිමට තතියා බහුවචනේ මුලින් තියෙන එක අග්ගීභි කරගන්න
පංචමී
අග්ගිනා අග්ගිනා කියලානේ තියෙන්නේ
අග්ගිනානේ
ඔව්
සාදරයට තියෙන උද්ධි කියන එක උදදි කියලා හදලා
තියෙනවා අන්න ඔව් ඒකත් හදාගන්න
උද්ධි
උදදි වෙන්න ඕනේ ඒක
උදදි
උදදි හල් ලකුර අයින් කරගන්න සාගරේ කියලා වචනයක් තියෙනවා දකන් ධාරී තීති උදදි කියලා නිරුක්තිය. වතුර දරණ නිසා තමයි මොහොතට උදදි කියලා කියන්නේ. උදකන් ධාරී තීති. උදකන් ධාරීති එත්තාති. කියන්නේ මෙහි වතුර දරන්නේ නුයි උදදි කියලා කියනවා. ඒක දැන් පාලි වචනවල ඇත්තටම නිරුක්ති තියෙනවා. ඒකේ අර්ථය විස්තර කරන පද තියෙනවා. ඒකට ගහට කියනවනේ පාදප කියලා පාදප වන්දේ තම් බෝධි පාදපං කියනවා බෝධි පාදප කියන එකේ තේරුම බෝධි වෘක්ෂය කියන එක පාදප කියන්නේ ගහට කියන නම පාදී තේරෙනවද ද්විතිය පදේ වන් බෝධි පාදපං කියලා කියන්නේ ද්විතිය පදේ එතකොට මේ පාදප කියන වචනේ තේරුම පාදේන පිබති තී පාදපෝ ඒ ඒ පද හැදෙන විදිහ ඊපස්සේ කිතක හිම ඉගෙන ගද්දි හදන්න පුළුවන්. ඒ කිතක පාඩම් හිම කලාවෙන් පස්සේ ආයස් මොනාටත් ඒව හදන්න පුළුවන්. ඒ පදි පාදේන පිබති කියන එකේ තේරුම පාදයෙන් බොනවා කියන එකයි. දැන් ගහ මුල් වලින් වතුර උරලා ගන්න. ගහ මුල් වලින් වතුර උරලා ගන්න නිසා තමයි පාදප කියලා කියන්නේ. අන්න ඒ වගේ නිරුක්ති තියෙනවා. ඒව දැනගත්තම පහසුයි වචනේ අර්ථයත් එක්ක දැනගන්න. ඒවට අර්ථ දීලා තියෙන්නේ ඒ වගේ අර්ථ බලලා ඉතින් ඒ ව්‍යාකරණයේදී ඒ ව්‍යාකරණේ දරාගෙන ආපු කච්චායන මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් කියන ගමන් අපි බික්කු කියන පදේ චින්න බින්න පාට දරෝති බික්කු නේද ඒ අර්ථ ගොඩක් කියනවා බික්කාචාරං අජ්ජෝපගතෝති බික්කු ඒ විදිහට ඒ පදේ හැදෙන හදන ක්‍රම තියෙනවා. ඒ ටික විස්තර කරනවා. මේ අර්ථයෙන් තමයි බික්කු කියලා කියන්නේ. මේ අර්ථයෙන් බික්කු කියලා කියන්න පුළුවන්.
භාෂාව
මුලින් හැදිච්ච එක ඉතින් මේ පාලි භාෂාව ගැන නම් ඉතින් කියන්නේ පාලි භාෂාව එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ තෝරා ගන්නත් ඇත්තේ විශේෂයෙන් ඒකේ අර්ථ විශේෂයක් තියෙන නිසානේ. දැන් ඉංග්‍රීසි වචන ගත්තම ඇත්තටම දැන් මම නම් එහෙම එකක් දන්නේ නැහැ. ඉංග්‍රීසි වචන වල එහෙම අර්ථ නිරුක්ති ගැන මම අහලව නැහැ. වචනයක නිරුක්ති දැන් ඇපල් කියන්නේ ඇයි? ඇපල් වලට ඇපල් කියන්නේ ඇයි? එහෙම තේරුවන්නේ නැහැ. එහෙම මම දන්නේ
නැහැ. ගොඩක් අනුගේ භාෂාවෙන් වරතන් කරලා
දැන් දෙන්නේ නැහැ. දැන් සිංහලෙත් ගොඩක් දොරට මේ නිරුක්ති පැත්ත තියෙනවා. මොකද පාලි භාෂාවේ ආපු වචන මේ සිංහලෙත් තියෙන්නේ. සමහර වෙලාවට තියෙන්න පුළුවන්. පාලි භාෂාවේ නම් ඒ වචන වල නිරුක්ති තියෙනවා. ඒ නිරුක්ති ටික දැනගත්ත හැකි ව්‍යාකරණයේ දැනගත්තී. දැන් කුසල අකුසල මේ වචන වලට පවා නිරුක්ති තියෙනවා. දැන් බුද්ධ කියන වචනේට නිරුක්තියක් තියෙනවා. අවබෝධ කළ උතුමන් වහන්සේ කියන එකයි අර්ථය. අවබෝධය ලැබපු තැනැත්තා කියන එකයි අර්ථය. ඒ පද හැදුවේ කි පස්සේ අපි හිතක තද්දිතේ වගේ මෙයාට කියපහම ඒ වගේ අර්ථ තේරෙනවා. එතකන් අපි දැනට මේ ටික බලාගෙන යමු. හරි. එහෙමනම් රීචිත්තයස් මත් එකක් කියමු. නේද? තේජානන්දයස් මවුනේ. ගහපති ටිකක් දිගයි හැබැයි.
ගහපති ගහපති ගහ ගහපති ගහපතයෝ ගහපති ගහපති ගහපතයෝ ගහපති ගහපත නා
නේ ගහපති නා එතන
ගහපති නා ගහපති වි ගහපති හි ගහපති නෝ ගහපති සත් ගහපති ස
ගහපතිස්ස
ගහපතිස්ස ගහපති නා
ගහපති නා
ගහපති නා ගහපති නා ගහපතින් හා ගහපති ගහපති ස්මා
එහෙන් වෙන් කරලා කියන්න එපා. ගහපතිස්මා
ගහපතිස්මා ගහපති වි ගහපති හි ගහපති නෝ ගහපතිස්ස ගහපතිස් ගහපතිස්ස
එච්චර ඒක බලන් කියන්න ඕනේ ගහපතිස්ස එච්චර හිතන්න ඕනේ
ගහපති නම් ගහපතින් හි ගහපතිස්නි ගහපතිසු ගහපති ගහපතිසු
දෙකම ඇඳලා කිව්වේ
ගහපති
ගහපතිසු
ගහපති
ඔව් ගහපතිසු ගහපතිසු
ගහපතිනා ගහපති ගහපති හේ ගහපති හේ ගහපති හේ ගහපත ගහපතය
හරි ඉතින් මේක ටිකක් කියලා හුරු කරගන්න ඉස්සෙල්ලා අග්ගි ශබ්දේ හුරු කරගන්න දැන් මේක කියලා හුරු නිසා එහෙම නැත්නම් රෙකෝඩරයක් හරි තියාගෙන අහන්න කීපවතාවක් කොහොමද මේක හරියට උච්චාරණය කරන්නේ එහෙම අහගෙන ඊට පස්සේ ඒකත් එක කියන්න පුරුදු වෙන්න කීපයක් කියන්න පුරුදු වෙන්න තේරෙනවද ඉස්සෙල්ලා ඒ හුරු කරගත්ත එකම කීපවතාවක් කියපුවාම අනිත් ඒවා ඇත්තටම පාඩම් කරන්න ඕනේ නැහැ දැන් මේවා එකින් එක කටපාඩම් කරන්න ඕනේ ඒවා එහෙම නෙවෙයි දැන් එකක් කියන්න හුරු වුණාම ඒ ඔස්සේ පොත වහලා මේක ඉතින් ටික කියන්න පුළුවන් ඒකේ රටාව තමයි හුරු වුණාම ඉතිටික මම කරගන්න පුළුවන්. දැන් මේවා මහා ලොකුට මේ කටපාඩම් කරන්න දඟලන්න ඕනේවත් නෙවෙයි. කීප වතාවක් තමන් හුරු කරගත්තම ඊට පස්සේ මතක හිටිනවා. දැන් මුල් එකට පොඩි වෙහෙසක් ඇති කරගන්න ඕනේ අතරම පළවෙනි එක පාඩම් කරගන්න. ඊට පස්සේ දැන් ඒකේ තියෙන වචන ගොඩාක් මේකටත් එනවා. පංචමී ඒක වචන, චතුත්ති ඒක වචන, චට්ටි ඒක වචන, සප්තමී ඒක වචන, චතුත්ති චට්ටි බහුවචන. ඒවා ගොඩාක් ඒවා. එතකොට තතියා කරණ බහුවචන ඒවා ඔක්කොම එකම රටාවකට යන්නේ බොහෝ දුරට. පොඩි වෙනසක් වෙනවා. දැන් ප්‍රථමා ද්විතියා දෙක තමයි බොහෝ විට වෙනස් වෙන්නේ. ඒකේ නිසා ප්‍රථමා ද්විතියා දෙක තමයි හැම එකෙම චුට්ටක් අවධානයක් තියාගෙන බලන්න ඕනේ. ඒ ටික මෙයා කරගත්තම ඉතිරියව බොහෝ විට එකම ආසන්න රටාවකට යන්නේ. ඒ නිසා මේ විදිහට පොඩ්ඩක් හුරු කරගන්න. හරි. අපි එහෙනම් ඊළඟ ඉස්සරහට චුට්ටක් යමු. අතීත කාල ක්‍රියා ගැන ඔන්න දැන් ඉස්සරහට එනවා දැන් ඊළඟ දවසට එද්දි චුට්ටක් කීපයක් තියෙනවා බලන්න. හ දැන් මෙතනදී ටිකක් කට්ටියට අමාරු වුණොත් මං හිතන් ඉන්නේ මේ හරිය ටිකක් නැවතිලා හරි කීප වතාවක් එහෙම තින් දවස් දෙකක් ඉඳලා හරි මේ ටික ටිකක් හොඳට කුරු කරගන්න. නැත්තම් අපරාධ ඉතරට යන එක. ඒ නිසා ඒක මම බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේදී මේ ටික හොඳට බලලා තියෙයි කියලා. නැත්තම් අර එක තැන මිතින් ඉන්නේ ක අපරාධ නිසා. ඒ නිසා මේ අතීත කාල ක්‍රියා ටික හොඳට කුරු කරගන්න බොහෝම බහුල වශයෙන් බුද්ධ දේශනාවේ යෙදෙනවා මේ ටික. අතිශයින්ම බහුලව බුද්ධ දේශනාවේ යෙදෙනවා මේ ක්‍රියාපද ටික. අතීත ක්‍රියා. ඒ නිසා මේ ටික ටිකක් කුරු කරගන්න කොහොමද මේ පද හැදෙන්නේ කියලා මම ටිකක් කියන්නම්. එතකොට අල්ලගන්න පුළුවන් වෙයි.
බෝඩ් එකත් තදයි නේද මේ කොටුව විතරක් මේකේ
කිලවත් යාසතු කියන එක
ඔව් මේ විදිහට පොඩ්ඩක් බෙදා ගන්න.
පොටි අනිත් පැත්තට ගහන්නේ
ඔව් පහසු විදිහට.
මේක පොඩ්ඩක් ලියා ගන්න පොඩ්ඩක් තේරෙන්න තියෙන ක්‍රමයේ තේරෙන්නේ නැහැ. මේක අහගෙනම ලියාගත්තොත් ලේසි වෙයි. මම මේ කියලා තියෙන්නේ මේ විකල්ප අවස්ථා දෙකක් තියෙනවා. අයන්නක් මුලට යෙදිලත් පදයක් හැදෙනවා. අයන්නක් මුලට යෙදෙන්නේ නැතුවත් පදයක් හැදෙනවා. විකල්ප අවස්ථා දෙකයි. තවත් විකල්ප දෙකක් තියෙනවා. ඒක වචනේ ඊ යන්නක් ඇවිල්ලත් හැදෙනවා. ආපහු ඒක කෙටි වෙලත් හැදෙනවා. එතකොට විකල්ප හතරක් තියෙනවා පළවෙනි පදේ. එතකොට මේක මෙතෙන් ඔහම ඇවිල්ලා මෙහෙම හැදෙන්න පුළුවන්. ඔහම ඇවිල්ලා මෙහෙම හැදෙන්න පුළුවන්. මේක නැතුව මේකයි මෙහෙම ඉන්න පුළුවන්. ඔහම හැදෙන්න පුළුවන්. දෙම උදාහරණයක් ගත්තොත් අයන් එකතු වෙලා පච ධාතුවට ඊයන් ඇවිල්ලා අපචී කියලා පදයක් හැදෙන්න පුළුවන්. අයන් ඇවිල්ලා ඊයන් කෙටි වෙලා අපචී කියලා හැදෙන්න පුළුවන්. අයන් නැතුව පචී කියලා හැදෙන්න පුළුවන්. පචී කියලා හැදෙන්න පුළුවන්. දැන් මේ විකල්ප ටික තමයි මේ දෙපැත්තෙන් කිව්වේ. ඒකෙත් ඒ විදිහට බහුවචනේ තේමයි. අපාචි අපාචි කියලා දෙනවා වගේ මේකෙත් අපචුම් අපචින්සු කියලා දෙනවා. මේ අයන්න නැතුව පචුම් පචින්සු කියලා දෙනවා. අද ටික හැදුවේ නෑ. ඒ ටික හැදෙන විදිය මම ඔය රටාව දුන්නේ. ඒකට මතක තියාගන්න ලීසි නිසා. දැන් මේ ටික ඉස්සරලා මේ 6 ඉස්සරලා මතක තියාගන්න. ඔක්කොටම කලින්. නේද? ඊ උං ඕ ත් ඉං ම් හා. ඊට පස්සේ හැදෙන විදිය මම කියන්නම් ඉතිරි ටික. එකක් කෙටි වෙනවා යටික මොහ ඉං මහා කියලා ප්‍රත්‍යයයි තියෙන්නේ. අර තී අන්ති සීත නීම වගේ මේ හය තමයි තියෙන්නේ අතීත කාලෙදී. ඊට පස්සේ අපි දැන් පච ධාතුවම ගත්තොත් ඒකේ මුල් පදේ ඒකවචන පදේ හැදෙන විදිය තමයි අයන්නක් මුලින් එන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. පිටිපස්සේ තියෙන ඊ යන්න දීර්ඝ වෙන්න පුළුවන් කෙටි වෙන්න පුළුවන්. එතකොට විකල්ප හතරයි. එතකොට අපචී අපචී කියලා හැදෙන්න පුළුවන්. අයන්න ඊ දෙන්නේ නැතුව පචි පචි කියලා හැදෙන්න පුළුවන්. පැහැදිලි නේද නේද? කැමති රටාවකට ඒක පුරුදු කරගන්න. අපචි පචි අපචි පචි. හරි? කැමති රටාවකට. පදේ හැදෙන විදිය Tamanට ඒක හිතාගන්න ලේසි වෙන තමයි දැන් මේක මන් දුන්නේ. එතකොට බහුවචනයේදී අයන්න එන්න පුළුවන්. ඒ වගේම උන් කියන විභක්ති ප්‍රත්‍යයට ආඛ්‍යාත ප්‍රත්‍යයට ඉන්සු කියලා ආදේශයක් වෙනවා. උන් කියන එකට ඉන්සු ආදේශයක් වෙනවා. එතකොට එහෙමත් පදයක් හැදෙන්න පුළුවන්. එතකොට අපචුන් කියලා හැදෙන්නත් පුළුවන්, අපචින්සු කියලා හැදෙන්නත් පුළුවන්, පචුන් කියලා දෙන්නත් පුළුවන්, පචින්සු කියලා හැදෙන්නත් පුළුවන්. ඊට පස්සේ මධ්‍යම පුරුෂ ඒකවචනයේදී ඕ ප්‍රත්‍යෙන්නේ අයන්න ආවොත් අපචෝ කියලා පදයක් හැදෙනවා, නැත්නම් පචෝ කියලා පදයක් හැදෙනවා. එච්චරයි. ඒකේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ මධ්‍යම පුරුෂ බහුවචනයේදී මුලින් අයන්නක් ඉන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ධාතු වෙනවා. ආයේ යන්නකුත් මෙතින් ඇවිල්ලා තියෙනවනේ. මම අර වරන් ඇතුලේ දාලා තියෙනවා. ආඛ්‍යාත ප්‍රත්‍යයට කලින් යන්නක් ඇවිල්ලා තියෙනවා. ඇයි ඒ යන්න ඉන්නේ කියන එකත් මතක තියාගන්න. ඒ යන්න එන්නේ පිටිපස්සේ තියෙන විභක් ආඛ්‍යාත ප්‍රත්‍ය ස්වරයක් නොවුණු තැනක. දැන් බලන්න අනිත් හැම තැනකම ස්වර තියෙන පිටිපස්සේ. ඒකත් මතක තියාගත්තම ලේසි ඒක තේරුම් ගන්න. ඒ යන්නක් ඉන්නේ, යන්නක් ඇවිල්ලා තියෙන්නේ පිටිපස්සේ තියෙන ආඛ්‍යාත ප්‍රත්‍ය ස්වරයක් නොවුණු තැනක. දැන් ඔත්ත කියලා කියන්නේ, මහා කියලා කියන්නේ ස්වර වලින් පටන් ගන්න ආඛ්‍යාත ප්‍රත්‍ය නෙවෙයි. අනිත් හැම එකම පටන් අරන් තියෙන්නේ ස්වරයෙන්. බලන්න. ඊ කියන එක, ඉන්සු කියන එක, ඕ කියන එක, ඉන් කියන එක, ඒව ඔක්කොම ස්වරයෙන් පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මෙදට යන්නක් ඉන්නේ නැහැ. ඒ නැති තැන් දෙකේදී යන්නක් මෙදට එනවා. මේ රටා ටික තේරුම් ගත්තම ලීසි. පැහැදිලි නේද ඒක? එතකොට අපචිත්ත පචිත්ත කියලායි පද දෙක හැදෙන්නේ. හරකේ අපචිත්ත පචිත්ත යන්න අපහම පචි වෙනවනේ ඒක. අපචිත්ත පචිත්ත වෙනවා. උත්තම පුරුෂ ඒකවචනයේදී ඉන් කියන කොටස එකතු වෙන්නේ අයන්න කාපුවම අපචින් කියලා හැදෙනවා. එහෙම නැත්නම් පචින් කියලා හැදෙනවා. බහුවචනයේදී ඒකෙත් පිටිපස්සෙන් තියෙන්නේ මුහා කියන ප්‍රත්‍ය. ඒක විකල්ප විදියට මුහ කියලා හස්ව වෙනවා, කෙටි වෙනවා. මුලින් අයන්නත් විකල්ප විදියට එන්න පුළුවන්. ඒ නිසා අපචිම්හා අපචිම්හ කියලා අයන්න යෙදිලා හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් පචිම්හා පචිම්හ කියලා පද දෙකක් හැදෙන්න පුළුවන්. එතකොට ඔක්කොම ওই විදියට පද ගොඩක් හැදෙනවා මේකේ. අතීත කාලේ තමයි වැඩිපුරම පද හැදෙන්නේ, අනාගත කාලෙත් ඉච්චර පද හැදෙන්නේ නැහැ. අතීත කාලේ පද රූප වැඩි. බුද්ධ දේශනාවේ ওই හැම විදිහෙම ඒවා තියෙන නිසා ඉතින් පද රූප ප්‍රමාණය වැඩි අපි ඒක දැනගෙන තියෙනවනේ. මේක කිව්වත් මේ කියන්නේ අතීත කාල, මේකින් කිව්වත් අතීත කාල කියලා. මේ හරිය දැන් මේ චුට්ට පොඩ්ඩක් මතක තියාගත්තම අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් ක්‍රියාපද වලට එකම විදියට දාන්න පුළුවන්. ඒ තියෙන්නේ අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා. අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍ය. ඒක කියන්න බැරි වුණා. අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍ය.
අර සි ති යන්ති වර්තමාන
ආඛ්‍යාත ප්‍රත්‍ය. අමාරුයි වගේද? නේ එච්චර අමාරු නෑ. මේ ටික සුට්ටක් බල්ලා තියන්නේ. ඉතින් මේ ටික අමාරු නෑ. දැන් ওই ටික ওইට වඩා කොච්චරේම පාඩක් කළාද ගෙදර ඉන්න කාලේ. නේද? දැන් මේක බලන්න මේ අකුරු කීපයයි තියෙන්නේ. සින්දුවක් එහෙම පාඩම් කරලා සින්දුවේ අකුරු කීයක් තියෙන්නේ. ඒවා මතක හිටිනවා ලේසි එක. නේද?
ඒක කීයක්ද?
සින්දු කීයක් මතකද? මේ ඒ අර අපේ රුචිය. ඒකට බලපාන.
අතීත කාල
ආඛ්‍යාත ප්‍රත්‍යස. ඉතින් මේකත් තාලයකට කියලා පුරුදු වෙන්න. ඒකට මතක හිටී. නේද?
බෑ
තාලයකට කියන්නේ. මම තාලයකට කියන්නේ තාල හැම එකක්ම අකප නැහැ. බුද්ධ දේශනාවේදී තාල එකක් අකප නැහැ. ඒ කියන්නේ පිළිවෙලකට කීමක් අකප නැහැ. සර්වඥය කියලා දේශනා කරලම තියෙනවා. සර්බඥය කැපයි. අනවශ්‍ය විදියට ඇදලා කිව්වොත් තමයි කැප.
සර්බඥය අකපන නේද සංජානන?
සර්බඥය කැපයි.
අදීතස්වරේ මොකද මේ අකපන?
ආයතකයේ ගීතස්වරේ තමයි අකපන.
දැන් මහමෙව නාගවිදිනේ අකපන.
එහෙම කියන්නේ දැන් ඒක බලන්න ඕන වැඩිපුර ඇදලා කිව්වොත් අකපයි. එහෙම දැන් තියෙන්නත් පුළුවන් නැති දැන් තියෙන්නත් පුළුවන්. කැපතෙනු තියෙන්න පුළුවන් අකපතෙනු තියෙන්න. වාදන වගේ දැම්මොත් නම් අකපයි. එහෙම දාන. එහෙම දාන ඒවා නම් අන්න හොඳ නෑ.
ඒවා අහන්න බැහැ නේද
තේරෙන්නේ මේක කියන්නේ අපේ මේ අපේ මේ මියුසික් එකත් අපේ හිත යනවා නම් ටිකක් හොඳ මදි එහෙම යනවා නම් හොඳ නෑ ඒ ඒකත් එක්ක නම් ටිකක් මේ හිතට දැනෙන්නේ එතන එහෙම නා රාගයක් ක්‍රියාත්මක කරලා තියෙනකන් වාදනේ නැතුව ඔක කියන එකයි වාදනේ ඇතුව කියද්දී Tamanට ෘචිය වැඩි නම් වාදනේ තියෙන එකේ ඒ කියන්නේ ඒක ශ්‍රද්ධාව නෙවෙයි අපිට වාදනය කරන්නත් බෑ වෙන කෙනෙක් ලව කරවන්නත් බෑ අහන්නත් බෑ
අපිට කැමති ඇති වෙන්නේ මේ
නේ ලෝභ හිතක් නෙවෙයි කියලාද හිතෙන්නේ එතන වාදනේ ඇති ඈ
ශ්‍රද්ධාවනේ
වාදනේ මොකද්ද ශ්‍රද්ධාව ඇති වෙන්නේ කියලා දැන් වාදනේ විතරක් අහනොත් ශ්‍රද්ධාව ඇති වෙනවද හිතලා බලන්නකො දැන් ඒ ගාථාව නේද වාදනේ විතරක් අහන්න දෙනවා ශ්‍රද්ධාව ඇති වෙනවද ඒක ඉතින් කවුද ගහන්නේ ඒක අදාළ නැහැ වාදනේට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ ශ්‍රද්ධාව ඇති වෙන කාරණාව නෙවෙයි ඉතින් වාදනේ කියන්නේ නච්ච ගීත වාර්ථ විසුක දසන
කියන්නේ
ඒක හොඳයි යහපු එක අපිට සින්දු අහන්න පුළුවන්ද කියන්න පුළුවන්ද
නෑ දැන් බෑ තමයි මම කියන්නේ
බෑ කියලා කියන්නේ කොහොමද
අර ඇති චුල්ල වගේ
පාලේ මහා නාගපාලේ ඉතින් අපිට 220 විතරක් නෙවෙයි අපිට අදාළ ශිල්පද තියෙන්නේ නේද මේ පබෝදානන්දයස් මගෙන් අහගන්නකෝ
දැන් අපිට
ලොකු සැකේ සාමද කියලා නේද නෑ ඔක ඍජුවම තියෙනවා භික්ෂුණී පචිතියක් තියෙනවා භික්ෂුණී පචිතියකින් තමයි අපිට දුකුලා වෙන්නේ භික්ෂුණී පචිතියකින් භික්ෂුණීන් වහන්සේලාට පචිතියක් තියෙනවා නච්ච ගීතවාදිත අකපයි කියලා. එතනදී විස්තර කරනවා භික්ෂූන්ට දුකුලායි මේකෙදි කියලා. ඒ ඔස්සේ තමයි අපිට ඉන්නේ. ඒ නිසානේ භික්ෂුණී භික්ෂුණී ශික්ෂාපද අපිට කටපාඩම් කරන්න කියලා දේශනා කරේ ඒ නිසා. කියවලාවත් කීයේද එහෙම නේද?
මාළංගන්දේ නෑ නේද?
භික්ෂුණී තාසනේ නැති වුණාට දැන් ඒ පිළිපද නැද්ද?
මාළංගන්ද විලේපණක් නැහැ අපිට හිටදලු.
ඒක තමයි. ඒ නිසා තමයි නිසෙන් මිදෙන්න කලින් ඒ ටික අර්ථත් එක්ක දැනගන්න කියලා දේශනා කරලා තියෙනවා. භික්ෂුණී ශික්ෂාපද දැනගන්න කියලා තියෙන විභංගේ ඒ නිසා.
භික්ෂුන්ට දුකලා.
ඔව් භික්ෂුන්ට භික්ෂුණීන්ට පචිති.
භික්ෂුණී ඉන්නවා
විතරනේ. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධ ශික්ෂාපදත් දැන් බුදුරජාණන් වහන්සේ අර බුද්ධම් පච්චක්කාමි කිව්වොත් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ විතරද ප්‍රතික්ෂේප වෙන්නේ? ඈ තොර බුද්ධං සරණං ගච්ඡාමි කියන්න පුළුවන් නේ බුදුරයන් වහන්සේ ඉද්දි විතරද දැන් සරණාගමනේ යන්න බැරිද එහෙමනම් දැන් සරණ දෙකයි අපිට තියෙන්නේ නේද එහෙනම් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ ඒ ශික්ෂාපද පැනවීම දැන්ටත් වළංගු භාග්‍යතුන් වහන්සේ නැතත් ශික්ෂාපද දැන්ටත් වළංගුයි ඉතින් අනාගත භික්ෂුණී ශාසනේ නැහැම කියලා අපිට කියන්න බෑ ඉදිරියේදී වුණත් ලිංග පරිවර්තනයක් එහෙම වුණොත් ඒ ඇයිට භික්ෂුණී ශාසනය වළංගුයි. දැන් හතර දිනක් ලිංග පරිවර්තනය වුණා, පස් දිනක් ලිංග පරිවර්තනය වුණා. අභව උපසම්පදාවත් පිටවන්න පුළුවන්.
දැන් අපිට ගොඩක් මේවා
වෙනවා. අපි දන්නේ මේ 220 ක් බොහොම වල වෙනේ දැන්. ඒ නිසා තමයි තින් අර නිසෙන් නිදෙන්න කලින් දැනගන්න කියලා කියන්නේ.
සිංදු අහනවා දන්නේ
නැහැ. හරි, කතාව පැත්තකට ගියා. ඒක දැන් එතනදී ඍජුව කියනවා, බොහොම ලොකු විස්තරයක් කියනවා. ඒකෙදී නැටුමක් කියන එක අඩුම වශයෙන් අන්තමසෝ මෝර නච්ඡම්පි නච්ඡං හේව. අඩුමතරමින් මොනරෙක් නටන එක බැලුවත් නැටුමක් බැලීමම තමයි ආපත්‍ති. එතකොට අරියානම් පරිනිබ්බුත කාලේ දන්ත කීලන ගීතම්පි, මට මතක විදියට ගීතමේව. එතනදී ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ ගුණාදිය තුලත් කරලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත කරුණාදියත් ඇතුළත් කරලා කියන සින්දු තිබිලා තියෙනවා ඒකත්. ඒකුණත් ගීතයක් ඇහුවම තමයි ආපත්‍ති වෙනවා. ඒ ලොකු විස්තරයක් තියෙනවා එතන. ඒ ටික එහෙම ඊට පස්සේ කියවන්න.
මම පස්සේ බලන්න. දැන් අපි ඉන්නේ පෙනුනේ හරි විලාසෝණේ හරි එහෙම තත් එක්කයිලා එහෙම නටනවා.